ළමයි වගේ. ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 113 දෙක ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු මහාචාර්ය චන්න ජයසුමන මහතා, ගරු ජයන්ත කැටකොඩ මහතා, ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ගරු යුකේ සුමිත් උඩුකුඹර මහතා, ගරු වෛද්‍ය උපුල් ගලප්පති මෙත්තෝ මහතා, ගරු මිලාන් ජයතිලක මහතා, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ගරු සමන් ප්‍රිය හේරත් මහතා. උරුහුණු දානේ ඉවර නෑ මන් තිබ්බ. Yes.
ගරු කථානායකතුමනි, මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ පක්ෂ භේදයකින් තොරව, විශේෂයෙන්ම ඊයේ දිනේ එක් සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීම නිසා මුළු රටම අන්ධකාරයට පත් වුණා. එක් සම්ප්‍රේෂණ මාර්ගයක දෝෂයක් තුළින් මේ වගේ රටේම බ්ලැක්අවුට් එකක් සිදුවෙන එක, ඒක ඇත්ත වශයෙන්ම රටේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් ඒ වගේම ජාතික ආරක්ෂාවටත් බරපතල ගැටලුවක්. මේ විදුලිය බිඳවැටීම තුළ ජාතික ආර්ථිකයේ විශාල ලෙස හානි වුණා, ජල සැපයීමට බාධා ඇති වුණා, රෝහල්වල රෝගීන්ට ජීවිතයක් මරණයක් අතර සටනක නිරත වෙන්න සිද්ධ වුණා, කර්මාන්ත පද්ධතියේ බිඳවැටුණා. මේ වගේ දැවැන්ත අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වගේ තත්ත්වයක් තුළ අපිට අවශ්‍යයි අවංක පිරිසිදු විනිවිද භාවෙන් යුක්ත පරීක්ෂණයක්. මෙතනදී මේ එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම නෙවෙයි අපේ අරමුණ සහ අභිප්‍රාය. ඇත්ත වශයෙන්ම ඊයේ දවසේ සිදු වුණේ කුමක්ද කියන එක ගැන අපිට සත්‍යය දැනගන්නට ඕන. ඒ සත්‍යය දැනගැනීමේදීත් මේක මේ එක එක පාර්ශ්වයන් වලට වාසිදායක අන්දමට මේ පරීක්ෂණය නොකෙරී අවංකවම අපි දැනගන්නට ඕන. වැඩියෙන්ම විදුලි බිල ගෙවන රටක්, වැඩියෙන්ම විදුලිය වෙනුවෙන් මුදල් වැය කරන රටක මේ වගේ තත්ත්වයක් තුළ මේ කොහොමද මේ සම්පූර්ණ බිඳවැටීම සිද්ධ වෙන්නේ? මේ බිඳවැටීම තුළ ගරු කථානායකතුමා, විදේශ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ? ඒ අපේ රටට එන්න ඉන්න ආයෝජකය ආයෝජනයට බරපතල හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම ජනතාවගේ ජන ජීවිතවලට බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රශස්ත ප්‍රබුද්ධ විදුලි පද්ධතියක් අපේ රටේ තිබෙන්නට ඕනේ. වගේම ගරු කථානායකතුමනි, අපි දන්නවා මේ විදුලි පද්ධතිය සහ විදුලි බල මණ්ඩලයේ යම් කිසි වෙනස් කිරීමක් කරන්නට රජය උත්සාහ දරනවා. මම කියන්න කැමති මේ වෙනස් කිරීමේදී, මේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේක අන්බන්ඩල් කරන්න හදනවා. ඒතර මේක අන්බන්ඩල් කරොත් එක එක ආයතනවලට එක එක පුද්ගලික කණ්ඩායම් වලට මේව පැවරුණොත් විවිධ පුද්ගලින්ට විවිධ ආකාරයට කටයුතු කරන්න පුළුවන්. ඒක තුළ අපේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිදුණු මහා ඛේදවාචකය කොහොමද අපි ඉදිරියේදී වළක්වා ගන්නෙ? මොකද්ද මේකට හේතුව? එක සම්ප්‍රේෂණ පද්ධතියක්, සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීම තුළින් මුළු රටම අන්ධකාරයට යන්නේ කොහොමද? මේ කරුණු කාරණා පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් අපිට අවශ්‍යයි. එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමේ දේශපාලන මේ චෝදනා එල්ල කර ගැනීමක් නොවේ. ඇත්ත දැනගන්නට ඕන, සත්‍ය දැනගන්නට ඕන. මොකක්ද මේ සිදු වුණේ සහ මෙවන් දෙයක් සිදු නොවන්නට අපි කොහොමද කටයුතු කරන්න කියන එක ගැන විශේෂ වාර්තාවක් ගරු ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ මේ වාර්තාවේ අපි ඉල්ලීමක් කරනවා ඊයේ දවසට රටට සිදු වුණු පාඩුව, ඒ මිල ගණනය, කර්මාන්ත කීයක වැඩ කටයුතු බිඳ වැටුණද, රෝහල් පද්ධතියේ දැන් සමහර රෝහල් තියෙනවා ජෙනරේටර්ස් නැහැ, ජෙනරේටර්ස් නැති රෝහල් වල ශල්‍යකර්ම කීයක් පරක්කු වුණාද, ඒ වගේම ජන ජීවිත කඩාවැටීම් කොච්චර සිද්ධ වුණාද, මෙන්න මේක පිළිබඳව ඇත්තටම ක්වොලිටටිව් ඇනලිසිස් එකක් විතරක් නෙවෙයි ක්වොන්ටිටටිව් සංඛ්‍යාත්මක පරිශීලනයකට සහ ගුණාත්මක පරිශීලනයකට ගිහිල්ලා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා මෙවන් දෙයක් අනාගතයේදී සිදු නොවන්නට වග බලා ගන්නයි කියන යෝජනාව ඉදිරිපත් කළා.
ප්‍රහුණු උදානයේ සංවිධානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත
ගරු විපක්ෂනායකතුමාගේ ඒ පැහැදිලි කිරීම අනුව අපි වගකීමකින් කියන්න ඕන මේ වෙද්දිත් අපි පරීක්ෂණයක් අභ්‍යන්තරව විදුලි බල මණ්ඩලයත් ඒවාගේම අමාත්‍යංශයත් මේ පරීක්ෂණ දැම්මම මේ ආරම්භ කරලා තියෙන්නේ කියන එක. ඒවගේම එතුමා ප්‍රකාශ කළා කොහොමද එක පද්ධතියක් බිඳවැටීමෙන් මුළු රටේම විදුලිය විසන්දි වෙන්නේ කියලා. මහිතන්නේ මේක තාක්ෂණිකව හොයලා බලන්න ඕන කාරණාවක්. ඒ වෙද්දී අපි විදුලිය නිෂ්පාදනය කරමින් හිටියේ නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයෙන් මෙගාවොට් 300ක් පමණයි ගරු කතානායකතුමනි. එතකොට ඉතුරු සියලුම විදුලිය අපි ලබා ගත්තේ ජලවිදුලියෙන්. එතකොට ජලවිදුලිය රැගෙනෙන මාර්ගය තමයි මේ විදිහට ඒ කාලගුණික තත්ත්වයේ උඩ විසන්දි වුණේ. ඒක නැවත ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත් කරගන්න හැකියාවක් නැහැ. ඒත් සමගම 300ක් පමණක්. මොකද ඒ වෙද්දි ඩිමාන්ඩ් එක තිබුණා 1500කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒ ප්‍රමාණය 300කින් අල්ලගෙන ඉන්න බැරි නිසා ඒ නොරොච්චෝලේ බලාගාරයත් අක්‍රිය වුණා. ඒ නිසා සියලුම සැපයුම් මාර්ග නැවතුණා. මේක යථා තත්ත්වයට පත් කරන්න ඒ තිබිච්ච වෙලාවේ හැටියට යම්කිසි කාලයක් පැය 4ක 5ක කාලයක් ගත වෙනවා. මොකද කුඩා බලාගාර පණ ගන්නුවින් තමයි ගෙන්නන්න පුළුවන්කමක් තිබුණේ. ඒ නිසා ඔව්.
විදන්න ආකාරයට නොරොච්චෝලෙන් මෙගවට් 300ක් ජනනය කරන්න පුළුවන් කියන කතාව කිව්වා. අත්ත වශයෙන්ම මෙගවට් 900ක ටෝටල් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් මට පිළිගන්න පුළුවන් 300ක් පමණක් නොරොච්චෝලෙන් විදුලිය ජනනය කරලා වැඩි ජනන ප්‍රමාණයක් ජල විදුලියට ලබා දුන්නේ මොකද යුනිට් කොස්ට් එක අඩු නිසා. ඒකනේ ඇත්තටම මේ සූත්‍රේ මම ඔබතුමාට යෝජනා කරනවා. මම ඇත්ත වශයෙන්ම දැන් උත්තරයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නය පිළිබඳව අපක්ෂපාතීව විශේෂඥින් ඉංජිනේරුවන් ඒ වගේම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ නොවන මේ සියලුම පාර්ශවකරුවන් එක්කහු කරගෙන මේක පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා මොකද මේක ඍජුවම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක්. මොකද මේ ජාතික ආරක්ෂා ප්‍රශ්නය මම ඊයේත් මතු කරා. ඒ නිසා එහෙම පරීක්ෂණයක් කරලා මේ සභාවට උත්තරයක් ලබා දෙන්න
කියලා කතානායකතුමනි දැන් ඒ නැවත කියන්න අවශ්‍ය නැහැ. එතුමගේ පරීක්ෂණය නෙමෙයි අපි කරන්නේ. අපි විදුලි බල මණ්ඩලයේ සහ විදුලි බල අමාත්‍යාංශයේ මේ වෙද්දි පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ දත්ත සටහන් ඒ වෙද්දි ඒ ආකාරයෙන් ඒ ජනන යන්ත්‍ර වලින් ලබා ගැනීමට හේතුණු කාරණා ඒ වගේම මේ පද්ධතිය බිඳ වැටුනොත් මේ වෙද්දිත් අපි අනාවරණය කරගෙන තියෙනවා 2015 ඉදිකරන්න තිබිච්ච පොල්පිටිය කොත්මලේ රැහන් මාර්ගය වසර ගණනාවක් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ නිසා ඊයේ දවසේම ඇමතිතුමා පරීක්ෂණය ආරම්භ කරන්න කිව්වා. ඇයි මෙච්චර කාලයක් මේක ප්‍රමාද වුනේ කියලා. ඉතින් ඒ නිසා මේවට හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඒ නිසා මෙතුමල්ලා දැන් ඊයේ පෙරේදා දවස්වල කතා කරේ ලක්ෂ 5කට විදුලිය නැතුව ගියා කියලා. එතකොට අපි මේ පැය 24ම මේ අවුරුද්ද පුරාවටම අපි විදුලිය දුන්නා. හැබැයි ඊයේ මේ නොහිතුව ආකාරයෙන් මේ සිද්ධිය සිද්ධ වුණා. ඒ නිසා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි පැහැදිලිවම වගකීමෙන් කියනවා අපි මේ පරීක්ෂණ නිවැරදිභාවයෙන් දැන් අපි අඟහරුවාද දවසේ ආරාධනා කරලා තියෙනවා විපක්ෂයටත් විදුලි බලය සම්බන්ධයෙන් මේ විශේෂඥින් එක්ක සාකච්ඡාවට. එතනදිත් කතා කරන්න පුළුවන්. අද දවල්වරුවේ ගරු අමාත්‍යතුමත් මේක ඇවිල්ලා තවදුරටත් පැහැදිලි කරනවා. ඒ නිසා මේකේ අපි වගකීමෙන් කියන්නේ මේ සියලුම පාර්ශ්වයන් වලට මේ පරීක්ෂණය ආරම්භ කරලා තියෙන්නේ මේ වෙද්දි.
මේ පාර්ලිමේන්තුවට වැදගත් අලුත් තොරතුරක් මට විනාඩියක් දෙන්න. මොකද පොඩ්ඩක් අහගෙන ඉන්නේ මම ඔබතුමාට පිටපතක් කියවන්නම්. The Public Utilities Commission of Sri Lanka hereby give a direction to the transmission license Ceylon Electricity Board operating under license dala kiyana recommending report of the public utilities in regard to the island wide power failure. මේක කලින් island wide power failure තුර මේ ගැසට් කරලා තියෙන. ඒක උනේ December 3, 2021 December 3 වෙනිදා 2021 මාර්තු 3 සහ 7 2021 පැය 6ක් විදුලි බලය ඇනේටිය මුල් ලංකාවේ දෙවතාවක්. ඒක public utilities commission එක ඒක හොයාගෙන ගැසට් කරලා තියෙනවා විදුලි බල අමාත්‍යාංශයෙන් කළ යුතු වැඩ නමුත් ඒ වැඩ කළා නෑ. මං ගරු ඔබතුමාට පිටපතක් දෙන්නවා, ඔබතුමා කියවල බලන්න. ඊට කලින් දෙවතාවක් 2022 පැහැයක් කැපුවා. එතකොට පබ්ලික් රිලීස් කමිෂන් එක විදුලි බල බලන්නේ නෙමෙයි, යම් යම් දේවල් නිර්දේශ කරුවා විදුලි බල අමාත්‍යාංශයට. ඒව කරමු නැති නිසා තමයි මේ ඊයේ මේ කේදවාසික උනේ. මම මේක ටේබල් කරනවා, දෙකොල්ලම මේ කියවල බලන්න.
හරි, බොහොම සුදුසුයි.
මෙන්න මෙන්න මෙන්න
මේ ක්‍රියාල පැතුමා කියන ආකාරයෙන් මේ කියන
මේ මේ කියන කියන මේ 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 කරන චෝදනා අපිට පිළිගන්න බෑ. අපිට මහජන උපේතා කොමිසමේ යම් කිසි නිර්දේශයක් දීලා තියෙනවා නම් ඒ නිර්දේශය අනුව වැඩ කටයුතු කරන්න විදුලි බල අමාත්‍යාංශය ඒ වගේම විදුලි බල මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. එතුමා ඒක නම් ඒක ඒ ඇවිල්ලා උපදේශකාරක සභාවල හරි ප්‍රශ්න කරන්න, ඒක ගැටලුවක් නෑ. නෑ, අපි 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 මහජන උපේතා කොමිසම පිටින් කිසිම වැඩ කටයුත්තක් කරලා නෑ.
හරි,
මහජන උපයෝගිතා කමිසම මේ ඇයි යම් යම් දේවල් කරන්න කිව්ව මේගොල්ල කෙරුවේ නැහැ.
හරි,
කියවල බලන්නක.
හරි,
ඔය කියවල බලන්න.
හරි හරි, ඔක ගන්න, ඔක ගන්න මේ 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 උපදේශකාරක සභාවේ රුහුණු නැහැ. මේ ප්‍රශ්නේ උතනින් එහාට ගෙනියන්න එපා. රුහුණු උදානයේ සංවිධානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) ප්‍රකාර ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාකාරක සභාවට මතු කළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු රෝහණ දිසානායක මැතිතුමා, ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ගරු ඉසුරු දුඩංගොඩ මැතිතුමා, ගරු කිංග්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු නිපුණ රණවක මැතිතුමා.
කතානායකතුමනේ, මට තත්පරයක් දෙන්න මම කාලය ගාස්ති කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඊයේ සිදුවුණු සිදුවීමේදී ඇතිවුණු ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ කොළඹ නගරේ විදුලිය යථාවත් කරන්න පැය 3කට වැඩි කාලයක් ගත වුණා. විශේෂයෙන්ම මේ සඳහා මීට කලින් නිර්දේශ කරලා තියෙනවා මේ ෆ්‍රීක්වන්සි කන්ට්‍රෝල් මැෂින්ස් යොදාගෙන. විශේෂයෙන්ම මෙතන තියෙනවා කැලණිතිස්ස බලාගාරය. ඒ කැලණිතිස්ස බලාගාරයේ මීට කලින් මෙගාවට් 35 3ක් දීුවා. ඒ වගේම කෙරවල පිටිය තියෙනවා. හැබැයි මේ 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 වගේ බිඳ වැටීමකදී ඊටාම කඩිනමින් කොළඹ සහ කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශයේ තදාසන්න ප්‍රදේශයේ විදුලිය යථාවත් කිරීම ඉතාම වැදගත්. මේ සඳහා ආණ්ඩුව විශේෂ විදුලි බල මණ්ඩලය අමාත්‍යාංශයේ කඩිනමින් යොමු වෙන්න ඕන. මේකට මුදල් නැහැ කියලා තමයි දැනට තියෙන ආරංචි කරු කතානායකතුමනි. මේක තාක්ෂණික ප්‍රශ්නයක්, අපි නොදන්නව නෙමෙයි. හැබැයි මේක නිවැරදි කරන්න ඕන.
ඔව් ලංසමෙත්
කරු කතානායකතුමනි, මම හිතන විපක්ෂ නායකතුමා මතු කරපු කාරණා පිළිබඳව රජයේ පැත්තෙන් උත්තර දෙන්න ගියාමත් විපක්ෂ නායකතුමා කිව්වා හද උත්තර දෙන්න එපා, පස්සේ උත්තර දෙන්න කියනේ. මම නම් එතුමා උත්තර දුන්නේ එකට මම සන්තෝෂ වෙනවා, නැත්තම් වෙන්නේ රජයේ පැත්තෙන් උත්තරයක් නොදුන්නා වෙනවා. හැබැයි ඊළඟට මම මතු කරන්න දන්නේ දැන් මම නම් මෙච්චර කල් ඉතන් හිටියේ JP එක තමයි රට වැටෙනවට කැමතියි කියලා. බලන්න ගියා විපක්ෂෙත් කැමතිනේ රට මේ මොකක් හරි ස්වභාවික හේතුවක් උඩ හරි විදුලියේ විසන්දි වුණාම මේක ආණ්ඩුව පැත්තට දාන්න වෙනවා. ඒ නිසා ඉතමත් කරුණාවෙන් ඉන්නේ බාල දේශපාලනය කරන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රට වැටිලා තියෙන රට ගොඩ ගන්න උත්සාහ කරද්දී ඒකට සහයෝගය දෙන්න කියන එක කියනවා.
සභානායකතුමා,
ගරු කතානායකතුමනි, විදුලිය මුල් වතාවට හොයාගත්තේ තෝමස් සල්වා එඩිසන්. පොඩ අහගන්න මං කීර ටික. මොකද ලෝකේ තියෙන තත්ත්වයන් මං කියන්න, මම විදුලි බල බලශක්තිය ඇමති හැටියට 2004-2005 කටයුතු කරද්දී තෙල් සංස්ථාවේ මිලියන 4000ක් ලාභ තියලා තියෙනවා. PNL එක දැන් බලන්න අරගෙන 2004 ඔබතුමා මුදල් කමිසමේ ඉන්න නිසා මගේ ආචාර්ය උපාධියේ මම රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව 52ක් අරගෙන මම ඒකේ ආදර්ශයන් හැට ගත්තේ විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාව. ඒකේ සම්පින්දණය කළා මම පොතක් ලියලා තියෙනවා. අන්න ඒක ලයිබ්‍රරි එකේ තියෙනවා, ඒකක් පුළුවන් නම් කියවලා බලන්න, තොරතුරු තව අවශ්‍ය නම් ගන්න. එතකොට ගරු කතානායකතුමනි, අපේ රටේ ජල විදුලිය ලක්ෂපාන ඉඳලා ආරම්භ කළා, මහවැලි ඉඳලා ඒ දිගටම ඇවිල්ලා මේ වෙනකොට ජල විදුලිය නිෂ්පාදනය කරන උපරිම ධාරිතාවය 1180 මෙගවට් දවසට. මිනි හයිඩ්‍රෝ වලින් පුළුවන් 500 දක්වා යන්න. ඊළඟට නොරොච්චොල තියෙනවා 303,900යි. ඊට අමතරව තමයි ඉන්ධන භාවිතයෙන් යනවා, හෙවි ෆොයිල් එක යනවා, ඩීසල් එක යනවා. දැන් ගෑස් එකට හදපු තරවල පිටිය ගෑස් නැති නිසා ඒගොල්ලෝ දුවන්නේ ලෝ සල්ෆර් ඩීසල් එකේ. මේක තමයි පද්ධතිය එන්නේ. දැන් ඉල්ලුම වැඩි වේගෙන ඇවිල්ලා කර්මාන්ත ව්‍යාපාර අනිත් ඔක්කොමත් එක්ක දෛනිකව සාමාන්‍ය රාත්‍රියේ උපරිම එනවා 2500ක් මෙගවට් ඩිමාන්ඩ් එක. දිවා කාලයේදී ඔක 1800යි 1900යි. ඒතර විදුලිය කීන එක නිෂ්පාදනය කරලා තියාගන්න බෑ. එහෙමනම් බැටරි වලට යන්න ඕනේ. එහෙම නෙමෙයි නෙමෙයි. විදුලිය නිෂ්පාදනය කරනවා බෙදා හරින. එතකොට කන්ට්‍රෝල් රූම් එක ඉස්සල්ලා තිබුණේ දෙමට කොට. සුනාමි එනකොට. ඒතර මම තමයි මම එතෙන්ට ගිහිල්ලා එතන ඉඳන් තමයි ඉංජිනේරුත් එක්ක මම ඒක නිරීක්ෂණය කළේ. ඊළඟට දැන් ඒක ගෙනල්ලා තිනවා අලුත් උපකරණත් එක්ක මේ ආසන්නේ. කිලෝමීටර් දෙකක් ආසන්නේ පළවත්ත හන්දියට මෙහෙන් තමයි දැන් තින්නේ කන්ට්‍රෝල් රූම් එක. මේ කන්ට්‍රෝල් රූම් එකට ගියාම බැලුව හැකි කොහෙද තින්නේ පවර් ප්ලාන්ට්ස් ටික. ජෙනරේට් වෙන ප්‍රමාණය. එනි ගිවන් ටයිම් එක එක ප්ලාන්ට් එකේ නිෂ්පාදනය වෙන ප්‍රමාණය සහ බෙදා හරින ප්‍රමාණය. එතකොට ගරු කථානායකතුමනි මම ඔය කිව්වේ බල වශයෙන් මේ රටේ දැන්ට තියෙන තත්වය. දැන් එතකොට විදුලිය බිඳ වැටීම වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් හවසට ගන්නවා බේස් ලෝඩ් එක. බේස් ලෝඩ් එක දැන් ගන්න වෙලා තින්නේ මෙගවට් 300කින් විතර. ඒක තමයි නොරොච්චෝලේ 303න් 1300ක් ඔපරේට් වෙලා යන්නේ. ඒකට අනිත් ජල විදුලිය දැන් මේ දවස්වල ජලය වැඩිපුර තිවිලා ඕවර්ෆ්ලෝ වෙන නිසා උපරිම වශයෙන් ජලය භාවිත කරන්න පුළුවන්. එතකොට දල වශයෙන් මෙගවට් 1100ක් යනකම් ප්‍රධාන මහවැලිය. මහවැලියේ තුනක් තියෙනවා. මේ කලාප තුනක් ඊළඟට අපකොත්මලේ තියෙනවා ඊළඟට මේ සමල්ලේ තියෙනවා ඊළඟට මේ කළුතර දිස්ත්‍රික්කයේ අපේ එතන එක තියෙනවා කුකුලේගඟ. ඔව් මේ ආදි වශයෙන් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක එන්නේ. දැන් එතකොට දැන් බේස් ලෝඩ් එක අරගෙන අනිත් ඒවා ජෙනරේට් කරගෙන එනකොට ඔහෙ හරි එක තැනකින් මේක ජෙනරේට් කරනවා සම්ප්‍රේෂණය කරනවා බෙදා හරිනවා. මේක තමයි ප්‍රධාන කොටස් තුන විදුලිය. එතකොට ජෙනරේට් කළ එන එක සම්ප්‍රේෂණය කරන්න ඕනේ අර ලොකු තින 33000 ඒක 11000ට බස්සනවා ගෙවල් වලට දෙන පාරට ගන්නකොට. එතකොට ඊටත් උඩින් එනවා ලයින්ස් ටික. ඒක බියගමට ඇවිල්ලා තමයි බෙද හැරිම ආපහු වෙන්නේ. දැන් ලක්ෂපන්නේ ජල විදුලි නිෂ්පාදනය කරලා ඒ වටේට එතනින් දෙන්න බෑ. ඒක නැවත මෙතෙන්ට ඇවිල්ලා මධ්‍යස්ථානට ආපහු එහෙට යන්න ඕනේ. ඉතින් මෙතන තාක්ෂණික හේතුවක් නිසා මේ බේස් ලෝඩ් එක ගනිද්දී එක තැනක බිඳ වැටුණොත් ඒක ඕවර්ලෝඩ් වෙච්ච එකම මුළු ඔක්කොම ට්‍රිප් ස්විච් එක යනවා වගේ යනවා. මේ වගේ අවස්ථා කීපයක් ඇති වෙලා තිනවා. එතකොට එක එක තැන ඉඳලා රෙස්ටෝ කරගෙන එන්න ඕනේ. ඒකට යම් වෙලාවක් යනවා. දැන් මේක ලංකාව විතරක් වෙන දෙයක් නෙමෙයි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කොහොමද විදුලිය දෙන්නේ? ආණ්ඩුවෙන්ද? මුළු ඇමරිකා එක්සත් ජනපදයේ කලාප 7කට බෙදලා තිනවා. උතුරු පැත්තේ තියෙන උතුරේ දැන් නයගරා එකේ ඉඳලා පල්ලෙහාට නයගරකෙන් නම් කැනඩාව ගන්නවා ජල විදුලිය. මෙහා පැත්තේ ඒ වගේ වැන් ගන්නකොට කොස්ට් එක අඩුයි. පල්ලෙහාට යනකොට ෆ්ලොරිඩා පැත්තට යනකොට කොස්ට් එක වැඩි. එතකොට ඇමරිකාවේ කලාප 7කට බෙදලා දෙන එකේ කලාප 7න් තමයි සමාගම් 7කින් මේක කරන්නේ. ඊළඟට ඕනතරම් බිඳ වැටෙනවා. දැන් මේ මාස දෙකකට කලින් මම දන්න කට්ටියක් මේරිලන්ඩ් වල ෆ්‍රෙඩ්‍රික් කියන කවුන්ටි එකේ මුළු කවුන්ටි එක දවස් 6ක් විදුලිය නැහැ. පස්සේ ඉන්න විදිහක් නැති හින්දා ඊට එහා කවුන්ටි එකට ගිහිල්ලා සුමානයක් ඒ මිනිස්සු කුලියට ඉඳලා අතෙන්ට ගියා. ජෙනරේටර් නැත්තන් නැහැ. ඒ ජෙනරේටර් නැහැ. ඉතින් එතකොට දැන් අපි ආරක්ෂා ගැන කතා කරන්නේ ඇමරිකා යන පදපදේ තමයි ලෝකේ වැඩිම තමන්ගේ රටේ ආරක්ෂාවක් හදන්නේ. හරි. හැබැයි දැන් ඒක කලාප 7කටනේ යන්නේ. ඒකෙත් මෙහෙම විදුලිය බිඳ වැටෙනවනේ. වෙන්නේ නැද්ද? වෙලා තිනවා. මේ තාක්ෂණ හේතුවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි පරීක්ෂා කළා හොයලා තාක්ෂණ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් නම් ඒකට උසුමක් දෙන එක හරි. හැබැයි මම එකක් කියන්න ඕනේ ගරු කථානායකතුමනි, විද්‍යා තාක්ෂණ ඇමතිවරයා හැටියට ඉන්නකොට මම උතුරු ඇමරිකාවේ තිබෙන වැඩිම රිසර්ච් ඉන්ස්ටිටියුට් එක තමයි ආගන්. ආගන් ලැබොරටරි. මම දැන් නැහැ කී දෙනෙක් ගිහිල්ලා තියෙනවද කියලා. මම ගියා. ආගන් ලැබොරටරි එකේ රිසර්ච් කරන රිසර්චර්ස් ලා ඉන්නවා 1400ක්. රිසර්ච් කරන ප්‍රධාන ක්ෂේත්‍ර පහක එකක් විදුලිය. බලශක්තිය. එතකොට මෙහි මිනි හයිඩ්‍රෝ වලින් ලින්ක් වෙනකොට 0.5 මෙගවට් එකයි 2යි මෙහෙම ලින්ක් වෙනකොට ඒ ලින්ක් වෙනකොට ස්ටැබිලිටි එක නැති වෙන්න පුළුවන් මේ 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 මේන් ග්‍රිඩ් එකේ. ඉතින් ඒක නිසා එතන ගැටලු කීපයක් තියෙනවා. ඉතින් ඒවට තාක්ෂණ විසඳුම් දීගෙන යන්න ඕනේ. ඉතින් මට මතකයි රංජිත් සිමල පිටිමැතිතුමා ඉන්නකොට ඕකේ මම ආගන් විශ්වවිද්‍යාල මේ රිසර්ච් එකේ හදාගෙන මම ලින්ක් කරලා දුන්නා අපේ පස්සෙනෙක් කියලා මේගොල්ලෝව ට්‍රේන් කරන්නයි කියලා එතන. මොකද දැන් ඒව ප්‍රශ්න නෙමෙයි. දැන් මේවා ලින්ක් කිරීමේ ප්‍රශ්න ඒවට තාක්ෂණික විසඳුම් හොයාගෙන තියෙනවා. ඒක නිසා අපි එන්න එතනට යන්න ඕනේ. අපේ ඉංජිනේරුව මෙහෙ තියාගෙන මේක කරන්න බෑ. Yes.
ගරු අමාත්‍යතුමනි
මම මේ කියන්නේ ඔබතුමාට මේ පරිශ්‍රයට සහයෝගයක් දෙන්න
මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ බොහොම සද්භාවයෙන්
මාත් සද්භාවයෙන් තමයි කරුණ දෙක කියන්නේ
මම සද්භාවයෙන් මේ කරුණ ඉදිරිපත් කරේ වෙන මොනවත්
නෙමෙයි මම ඉවර කරන්න මම තුමාට
දෙන්න නෑ නෑ ඔබතුමාට පැහැදිලි කරන්න
වෙන මොනවා
ඔබතුමාට පැහැදිලි කරා මම පැහැදිලි කිරීමක් කරා
කතා නායකතුමනේ තාක්ෂණ වශයෙන් මම දන්න දැනුමෙන් මම පැහැදිලි කළා බලශක්ති අමතිවරයෙක්ට හිටපු නිසා ලෝකේ සමුළු දෙක තුනකට ගිහිල්ලා තියෙන නිසා මම පැහැදිලි කළා. ඉතින් ඒක තව එකතු කරගෙන ඕන කෙනෙකුට කතා කරගෙන යන්න පුළුවන්.
ඔව්. ඉන්න
අර කතානායක තුමා මම ඔබතුමාට
දෙන්න
සභාවට සහ ඇමතිවරයාට කරුණු පැහැදිලි කරේ මේක ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් වෙනවා. ඒකින්ද පරීක්ෂණයක් කරලා පරීක්ෂණයේ නිගමන මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. පූර්ව නිගමන වලට එන්න එපයි කියලා. දැන් ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා බොහොම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා. මීට පෙරත් විදුලි බිඳ වැටීම් ගණනාවක් සිදු වෙලා ඒකේ නිගමන PUCSL එක ලබා දීලා තිබෙනවා දාල බලධාරින්ට. ඒ යෝජනා ක්‍රියාත්මක නොකරයි කියන කාරණාව පිළිබඳව මේ තියෙනවා මේ වார்த்தාව කරුණා කරලා මේක අපි සභාගත කරන්න මේකත් කියවලා බලලා මේකේ ඒ නිගමන ටික ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එකත් හොයලා බලන්න මොකද මම දන්න විදිහට PUCSL එකෙන් මේ රටේ විදුලි පාරිභෝගිකයාට ලබා දෙන්න තියෙන සහන ටික අහිමි කරලා PUCSL එකේ චෙයාර්මන්ව ජනකරත්නායකව ඉවත් කරන එක තමයි මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබෙන්නේ. ඒ නිසා දේශපාලනීකරණය කරන්නේ නැතුව කරුණා කරලා මේකේ සත්‍ය හොයන්න.
හරි. ඔව්. වැඩක් නෑ මම තුමා උත්තර දෙන්න.
තුමනි ගරු කතානායකතුමනි මෙතන මේ අනවශ්‍ය අය මේකට අද ගන්න ඕනේ නෑ. හැබැයි එහෙම කියනෝ නම් ඔය පුද්ගලයා තමයි ශිරාණි මණ්ඩාරනායක අග්‍රවිශ්වකාරතුමා අග්‍රවිශ්වකාර දුරෙන් අයින් කරන්න අපි තියෙච්ච සිලෙක්ට් කමිටි එකේ එතුමාගේ සාක්ෂියෙන් තමයි සම්පූර්ණ ඒ පරීක්ෂණේ කරකුණේ අනිත් පැත්තට. අන්න මේ පාර්ලිමේන්තුවේ ලිඛිතව මෙච්චර පිටුගානක විමල් වීරසිංහ එතුමාත් අපිත් එක්ක හිටිය ඔය පැනල් එකේ. එතුමාගේ සාක්ෂියෙන් තමයි සම්පූර්ණ එක පරිවර්තන මං දිගැන හින්දා කියන්නේ පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරි එකේ තිනවා නැත්නම් මේ ටේබල් ඔෆිස් එකෙන් ගන්න පුළුවන් ඒ වார்த்தාව ඉවත් කිරීමේ. ඒකේ අරගෙන බලන්න එතුමා දුන්න සාක්ෂිය මොකද්ද කියලා.
දැන් අද දිනේ කටයුතු වලට යන්න බැරි වෙනවා. ඔව්. විමල් වීරවංශවන්තුමා.
කරු කතානායකතුමනි අද අපි මේ විවාදයට ගන්න ලෑස්ති වෙලා තින්නේ දැනට 115ක බත් තියෙන වැඩබද්ද 118ක් වෙන එකත් ඒ වගේම විශාල තව අලුත් පරාසයකට 118 බැගින් වැඩබද්ද පනවන එකක්. මේක ගැන අපට ලැබිලා තිබෙන කාලය අපට මදි. මේක ගැන වාද කරන්න තියෙන කාලය මදි. එහෙම තියෙද්දි ඊයේ සිදුවෙච්ච විදුලි බල පද්ධතියේ මොකක් හරි වෙච්ච මේ අකර්මණ්‍යතාවය ගැන සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා එහෙම විග්‍රහයක් කරනවා මට ඒක ඇහුවා මිතුනේ එතුමා තමයි විදුලි බල ඇමතිකමට සුදුසු කියලා. ඊළඟට මෙතන අපි අනිත් පැත්තෙන් තව තර්ක දානවා. මෙහෙම දදා අපි කලස් පෙන්නලා වැඩබද්ද පිළිබඳ විවාදයට තියෙන කාලය අපෙන් දශමයක් හරි අඩු කරන්න එපා.
අපෙන්
අඩු කරන්න එපා. ඔය වාද කරන ඕන කෙනෙක්ගෙන් අඩු කරගන්න.
බොහොම ස්තුතියි. ඔව් ඒ තව දිනවා. තව 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 කාලය ගත කරනවා.
එතුමනි මම සභානායකතුමාට කතා කෙරුවා අපේ විමල් වීරවංශ මැතිතුමාට ඉදිරිපත් කෙරුවා කාලි මදි කියලා. එතුමා එකඟ වුණා කෑම වෙලාව පොඩකින් ඔබතුමා පොඩ බලන්නකෝ අපි දියා. කෑම වෙලාව විවාදයට ගන්නත් අවසානයේ පැය භාගයක් දික් කරන්න සභානායකතුමා කැමති වුණා.
කෑම වෙලාව ගන්න පුළුවන්.
අවසාන පහේ භාගෙ දෙන්න.
හරි.
අවසාන පහේ භාගෙ දෙන්න.
දැන් මෙතන අපිට විවාදේ වෙලාවට
පටන් ගන්න. ආපනව.
න්‍යාය පත්‍රේ
ඕකට වාද කරනවා මෙතන. දැන් ඕකට වාද කරනවා. ඈ. ඔව් නියෝජ්‍යමතුමා.
කතානායකතුමා. ඊයේ දවසේ මේ සිද්ධියේදී දැන් මේ විපක්ෂ නායකතුමා මේ විග්‍රහ කරන්න හදනවා මේක දේශපාලනීකරණය කරන්න මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඊයේ දවසම ওই පැය 5-6ම සිස්ටම් කන්ට්‍රෝල් එකේ අපි රැඳිලා හිටියා ඒ ඉංජිනේරු මහත්වරු ඒ සේවකයෝ ඒ ගත්තු මහන්සිය අපි දැක්කා ඒ නිසා මේක විදුලි බල අමාත්‍යාංශයත් විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසම කියන ආකාරයේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා සමාජගත කරලා අපිට ඕන විදිහට අත්නොමක ඇතිකව වැඩ කරන්න කියන එක ඒ ඒ ප්‍රවෘත්තිය දෙන්න එපා කියන එක මේ ගරු සභාවෙන් ගෞරවයෙන් ඉල්ලනවා. තමුන්ගේ පටු දේශපාලන වාසි තකා මේක කරන්න එපා. මොකද කතානායකතුමනි 25,000කට වැඩි සේවක මණ්ඩලයක් නිලධාරියෙක් මේකේ කටයුතු කරන්නේ. රජයේ ජාතික ආරක්ෂාවට එතුමා කියන ආකාරයටම රටේ වැදගත්ම ආයතනයක් සහ අමාත්‍යංශයක්. ඒ නිසා මේ ගරු කතානායකතුමනි මෙන්න මේ දේ මේ සභාවේ කරන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම කරමු.
මුස්තිති මුදල් පිළිවෙත කාර්ක සභාව වර්තාව හර්ෂයේ සිල්ලමැතිතුමා ඉදිරිපත් කරන්නේ.
ගරු කතානායකතුමා, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පාරිශ්‍රමික තීරණය කිරීම සඳහා වන යෝජනා සම්මතය මුදල් පනත් කෙටුම්පත සහ ආහාර පාන හා නිලැඳුම් වැය ශීර්ෂයෙහි හිඟ බිල්පත් ගෙවීම සඳහා පරිපූරක එස්තමේන්තුව අපි සභාගත කරනවා. මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ දූෂණය සම්බන්ධයෙන් තමයි අපි හැමෝම කතා කරන්නේ. මේ රටේ තියෙන ලොකුම පිළිකාව මේ දූෂණය විවත් කරන්න කියලා. ඉතින් අපි මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ එකඟත්වයෙන් අලුත් දූෂණ වංචා එරෙහි පනත මේ සම්මත කරගත්තා. හැබැයි අපි මුදල් කාර්ක සභාවට මේ ඔවුන්ගේ පඩි පිළිබඳව ගෙනාපු යෝජනාව පළවෙනි පාර අපි සම්මත කරේ නැහැ. ඒකට හේතුව තමයි අපි විශ්වාස කරනවා මේ දූෂණ වංචා විමර්ශන කොමිෂමේ සභාපති සහ කොමිෂන්වරු සහ ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇත්තටම ඒ අවශ්‍ය හොඳ පඩියක් ලැබෙන්න ඕන. එහෙම නැත්නම් එතනට කවුද එන්නේ? දැන් අනිත් කොමිෂන් වල නැති කාරණාවක් මේ කොමිෂමට තියෙනවා. ඒක තමයි වයස 62කට වඩා අඩු වෙන්න ඕන සහ අවුරුදු 20ක පළපුරුද්දකුත් ඕනේ. එතකොට කවුද මෙතනට එන්නේ? දැන් බලන්න මේ පඩිය අපි කිව්ව සංසන්දනය කරලා අපිට පෙන්වන්න කියලා. මොකද අඩුම තරමේ අපීල්ස් කෝඩ් ප්‍රෙසිඩන්ට්ගේ පඩියවත් ලැබෙන්න ඕනේ කියලා අඩුම වශයෙන්. එතකොට අපිට එවලා තියෙනවා සංසන්දනාත්මක පඩි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිසුරුවරයෙක් සහ අපීල්ස් කෝඩ් එකේ ප්‍රෙසිඩන්ට්ගේ පඩිය කියලා ඔක්කොම ටෝටල් එක 611,300 මාසිකට ලීටර් 300 කියලා. ඊළඟට තියෙනවා අපීල්ස් කෝඩ් ජජස්ලා 573,800 ලීටර් 300 කියලා. ඊට පස්සේ ඉදිරිපත් කරලා තියෙනවා මේ යෝජනා කරලා තියෙන පඩිය සභාපතිට කොමිෂන් සභාවේ. එතන තියලා තියෙනවා 510,000 ලීටර් 225. ඊළඟට සාමාජිකයට 457,500 ලීටර් 200. ඊළඟට ඩිරෙක්ටර් ජෙනරල්ට 407,500 ලීටර් 200 කියලා. එතකොට මම අපි නම් මේකට කැමති වුණේ නැහැ. හරි, මොකද මේක තමයි සුපර් හීරෝ කෙනෙක් වෙන්න එපයි කරු මේ කතානායකතුමා. දූෂණය නම් ප්‍රධානම කාරණාව. දූෂණයට විරුද්ධව සටන් කරන ප්‍රධානියාගේ පඩිය මේක නම්. හරි, පුද්ගලිකංශයේ සාමාන්‍යයෙන් මේ වගේ 10 ගුණයක් විතර පඩි කරනවා. අපි කියන්නේ එහෙම ගෙවන්න ඕනේ කියලා. නමුත් මේක අපි අපිට මොකද මේක කරන්නත් ඕන නිසා මේ අනුමැතිය දුන්නා මිසක් මේකට අපි කැමැත්තෙන් නම් නෙමෙයි අනුමැතිය දුන්නේ. මං හිතන්නේ තවදුරටත් මේක සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා කියලා තමයි අපේ මතය තියෙන්නේ. ඊළඟට මේ තව එකක් තියෙන මේ ආහාර පානහ, ඒ කියන්නේ ආමියකේ සොල්දාදුවෙක්ට දවසකට කිලෝ කැලරි 3,400ක් දෙන්න ඕනේ. හැබැයි මේ දෙන ආහාර දීමනාවෙන් ඒක ගන්න බෑ. අත වශයෙන්ම අපි පුදුම වුණා. එතන ප්‍රධානිය අපිට කිව්වා සොල්දාදෝ 30,000ක් විතර ආමියකෙන් ඉවත් වෙලා තියෙනවා කියලා. අත වශයෙන්ම ඔවුන්ට මේ කෑමට මුදල් මැදිකම නිසා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය බිලියන් 16 මාරක් මෙතනින් සම්මත කරලා තියෙනවා ගරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. වරප්‍රසාද විහාරයේ ප්‍රශ්නේ ආචාර්ය සරත් වීරසේකර මෙතුමා.
ගරු කතානායකතුමනි, කාල වේලාව යන නිසා මම විනාඩි 7කට වඩා ගන්නේ නැහැ. ගරු කතානායකතුමනි, නොවැම්බර් මාසේ 22 වෙනිදා චන්දිම වේලාකොඩි මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස මා පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන ලදී. එම මන්ත්‍රීවරයා එමගින් මුළු පාර්ලිමේන්තුව නොමග යවා ඇත. එමගින් පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනතේ A5ට අනුව මාගේ වරප්‍රසාද කඩවී ඇති හේයින් මෙම කෙටි ප්‍රකාශය කිරීමටත් එය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමි. මා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට යැව්වේ රටේ මතු ආරක්ෂාව පිළිබඳ ඉතා වැදගත් ලිපියකි. එවන් ලිපියක් යැවීමට මා ආංශික අධීක්ෂණ කමිටුවේ අනුමැතිය ලබාගත් අතර ලිපියේ කෙටුම්පත කමිටුවේ WhatsApp ගිණුමට ඇතුළත් කළෙමි. එය සමාජිකයන් බහුතරයක් කියවා ඇති අතර බහුතරකගේ එකඟතාවයේ මත යැවූ ලිපියකි. එබැවින් එම ලිපිය කමිටුවේ අනුමැතියකින් තොරව යැවුවක් බව ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යක් සහ පාර්ලිමේන්තුව නොමග යැවීමකි. ඒ වගේම ඔහු ප්‍රකාශ කළා සභාවේ සාකච්ඡා කළ දේවල් මිනිස්වල නැත කියා. එම වාර්තා ඊට පසුව ස්වභාවයේ නිවැරදියයි යෝජනා සම්මත කර තිබෙනවා. එහිදීත් ඔහු කියා ඇත්තේ අසත්‍යයක්. කථානායකතුමනි, 2022 මැයි මස 9 වෙනි දින නිට්ටපුවේදී මැලයෙන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීව ඉතා අමානුෂික ලෙස ඝාතනය කළා. ඒ පොලිසිය සහ හමුදාව ඉදිරියේ. එදිනම තවත් 6ක් ඝාතනය වුණා. නිවාස 150කට වඩා ගිනි තිබ්බා. නමුත් පොලිසිය සහ හමුදාව එම ක්‍රියාව වැළැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත. ඉතිහාසයේ කවරදාකවත් නොවී පරිදි එසේ වීමට හේතුව කුමක් විය හැකිද? එයට අනිවාර්යම හේතු වන්නේ ඊට සති 3කට පෙර රඹුක්කනේදී මිනිස් ජීවිතක විනාශයක් වැළැක්වීමට අවසාන පියවරක් වශයෙන් පොලිසිය විසින් නීති ප්‍රකාරව වෙඩි තැබීමට අනකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ඒවන විටත් සිරගත වී සිටීමයි. මෙම නිලධාරියාට තවමත් සාධාරණයේ ඉටු වී නොමැති නිසා සහ මෙතෙක් ඔහු තම පෞද්ගලික මුදල් ගෙවා නීතිඥ සහාය ලබා ගන්නා බැවින් මතු දිනකදී එවැනිම තත්ත්වයක් උදා වුවොත් ත්‍රිවිධ හමුදාවස පොලිසිය එදාමෙන් එම විනාශය වැළැක්වීමට කිසිදු පියවරක් නොගෙනීද යන සැකය පැන නගී. එම සැකය රටේ ආරක්ෂාව පිළිබඳ ඉතා භයානක තත්ත්වයකි. ඒ ඉතා කඩිනමින් පියවර ගත යුතු කරුණකි. මා විසින් කමිටුවේ අනුමැතියක ඇතුව රාජ්‍යාරක සමිතියට යවූ ලිපියේ සඳහන් කළේ එයයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න එදා එම නියෝගය නොදුන්නේ නම් පෙට්‍රල් ලීටර 34,000ක් පිරූ එම බෞසුරේ පුපුරා ගියා නම් මිනිස් ජීවිත දහසක් පමණ අහිමි වී නිවාස දේවල් නිවාස සහ විලන්සල් විශාල ප්‍රමාණයක් විනාශ වනු ඇත. පවතින අනපනත් අනුව එම නීති ප්‍රකාර නියෝගය ලබා දුන් නිලධාරියා සිරගත කිරීම නීතිය ක්‍රියාත්මක කරන හමුදාව සහ පොලිසිය අධහරයට පත් කිරීමකි. එය සක්සුදස්සේ පැහැදිලි වන්නේ අතුකෝරාල මැතිතුමා තමන් ඉදිරියේ ඝාතනය වන විට ආයුධ සන්නද්ධ හමුදාව කිසිත් නොකර බලා සිටි බැවිනි. ඔවුනට ඉතා පහසුවෙන් එම මර කණ්ඩායම මෙල්ල කිරීමට තිබෙන එම තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද? මා විසින් කිසිදු වරප්‍රසාද පනතක් හෝ සාවර නියෝග 111 හෝ උල්ලංඝනය කර නැත. ඒ සඳහන් වන්නේ කමිටුවේ වාර්තා සම්බන්ධවයි. මා විසින් කරවත් කර ඇත්තේ කමිටුවේ අනුමැතිය අනුව ඔවුන් දැනුවත් කර රාජ්‍ය ආරක්ෂක ඇමතිට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණක් පිළිබඳව කඩිනම් පියවර ගැනීමට යෝජනා කර ලිපියක් යෙවීම පමණයි. ඒ අභියෝගයට ලක් කළ හැක්කේ ජාතික ආරක්ෂාව පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක් නැති අයකට පමණි. එම වැදගත් කරන ජාතික ආරක්ෂාවට කෙතරම් අනතුරුදායකදැයි සිතා ගැනීමට තරම් ඥානයක් නැති කෙනෙක්ට පමණි. අවසාන වශයෙන් මෙම මන්ත්‍රීවරයා කියා සිටියා ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ගල්විස් අනිද්දා පුවත්පතට සරත් වීරසේකරට අහු වුණු ආංශික කාරක සභා දෙලිපිය නමින් ලිපියක් ලියා ඇති බව සහ ඒකත් අමූලික අසත්‍යයක්. ඒ ලියා ඇත්තේ පත්‍රයේ වාර්තාකරු මිස ඔහු නෙවෙයි. ආංශික සභා කාරක සභාවල විහිළු ස්වරූපය, විකාර රූපී ස්වභාවය, මුග්ධ ප්‍රකාශන යනාදී කිසිවක් එම ධනාධිපති නීතිඥවරයා ලියා නැහැ. ප්‍රසත්තලා දල්විස් මා දිතා හොඳින් අඳුරන ගරු කරන වැදගත් බුද්ධිමත් නීතිඥවරයෙක්. ඔහු සම්බන්ධව එවන් අසත්‍ය ප්‍රකාශයක් කිරීම ඉතා බරපතල වැරැද්දක්. එයද නිවැරදි කළ යුතුව තිබෙනවා. ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාවයි. හෙට දිනදී කඩාකප්පල්කාරීන් විසින් එවැනිම තත්ත්වයක් රටේ ඇති කළහොත්, කඩසාපු ගිනි තබමින් අහිංසක ජනතාව පිළීමට තැත් කළහොත්, ඒ වැළැක්විය හැක්කේ සන්නද්ධ හමුදාව සහ පොලිසියට පමණි. නමුත් 2022 මැයි මස 9 සිදු වූ මනුෂ්‍ය ඝාතන වැළැක්වීමට හමුදාව නිසි පියවරක නොගත් නිසා සහ ඊට පාදක හිවු හේතුව එනම් රඹුක්කන සිද්ධිය සම්බන්ධ පොලිස් නිලධාරියාට තවමත් සාධාරණීතු නොවීම නිසා ඉදිරියටත් හමුදාව එසේ අක්‍රිය වීමට ඉඩ තිබේ. එය කඩිනමින් ආරක්ෂක අමාත්‍යාංශයට දැන්වීම කමිටුවේ වගකීමයි. මා විසින් කමිටු සභාපති ලෙස කර ඇත්තේ එයයි. තවද කිසියම් විදේශ තානාපතිවරයෙක් කඩාකප්පල්කාරීන්ට පක්ෂපාතව අදහස් ප්‍රකාශ කරයි නම් පාරේ ටයර් පුච්චමින්, ඉන්ධනහල් ගිනි අත්වැමිමින්, බෞසරබල ටයර් කපාය ගිනි තැවීමට තැත් කරමින්, දුම්රිය මාර්ග හරස් කරමින්, පොලිසියට ගල්මුල් පහර එල්ල කරමින් කරන උද්ඝෝෂණ සාමකාමී උද්ඝෝෂණ බවට හඟවන්නේ නම් ඔවුන් විසින් ලෝකයාටම දෙන්නේ ඉතා වැරදි පණිවිඩයකි. තානාපති කෙනෙක් එසේ ප්‍රකාශ කිරීම ජාතික ආරක්ෂාවට බලපාන කරුණකි. රටේ අභ්‍යන්තර දේකට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමකි. මා විසින් රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාට දැන්වුවේ එයයි. විදේශ අමාත්‍යාංශ හරහා ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙත ගැනීම ඔහුගේ වගකීමයි. මා විසින් කර ඇත්තේ නිර්දේශයක ඉල්ලීමකි. එසේ නොකිරීම නිවටකමක්සේ සලකන බැවිනි. නිවටකම ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන කරුණකි. නිවටින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවක සිටීම සිදු නොවිය යුත්තකි. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ සභානායකතුමා
මතු කරලා තිබුණා මිහින්තලේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්න විනාඩි දෙක තුනක් දෙන්න ගරු කතානායකතුමනි. මිහින්තලේ පුදබිමේ මේ වන විට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103 දෙනෙක් ඉන්නවා. හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා. සිවිල් ආරක්ෂක බලකායේ 100ක් ඉන්නවා. සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩ කටයුතු කරනවා. ඒ අතර උන්වහන්සේගේ ඉල්ලීමට අනුව නොයෙකුත් අවස්ථාවන් වල පන්සලේ වැඩ කටයුතු කර ගැනීම සඳහා අපි නිලධාරීන් ලබලා දීලා තිබෙනවා. පොසොන් පෝය සමයේ මැද මළුවේ 150ක් පමණ කරේ අපේ හමුදා නිලධාරීන් 500ක් පමණ යොදවලා පොසොන් පොහොය දිනට කලින් ඒ තැන සුද්ධ පවිත්‍ර කරගන්න හමුදා නිලධාරීන් 500ක් පමණ යොදවලා තියෙනවා. කරේ තමයි පස් ටික උඩට ඇද්දේ. මෙවැනි තත්වයක් තුළ ගරු කථානායකතුමනි, දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් කරා, විපක්ෂ නායකතුමත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. මෙම දෙදෙනා අපි ඔක්තෝබර් 7 වෙනිදාන් පස්සේ රට තුල ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඒ වගේම ආවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරියෙක්ට යන්න බෑ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ කටයුත්තට සම්බන්ධ වුණේ හුදෙක් ආරක්ෂාව වෙනුවෙන්. දැන් අපි තීන්දුවක් ගත්තා. උන්වහන්සේගේ ජීවිතයට ඡද්දනයක් තියෙන බව උන්වහන්සේ කියනවා නම් හමුදාව පන්සල තුල තිබීම නිසා අපි මේ 252ම අද දවසේ විඩ්‍රෝ කරගන්න අපිට සිද්ධ වෙනවා ගරු කථානායකතුමනි. ඒ අනුව නාවික හමුදාවේ 103කුත්, සිවිල් ආරක්ෂක බලකායේ 100ක්, හමුදාවේ 48 දෙනාට අපි අද දවසේ සිට මිහින්තලා පුද භූමියෙන් ඉවත් කර ගන්න බව මම මේ සභාවට දැනුම් දෙනවා. තව ඉන්නවා.
ඔව්.
ගරු කථානායකතුමනි, ඉතාමත්ම වැරදි ආකාරයට කරුණු කාරණා වැරදි ලෙස අර්ථකථනය කරමින් මේ වගේ තීන්දුවක් ගැනීම ගැන ඇත්ත වශයෙන්ම අපේ බලවත් අප්‍රසාදයේ පළ කර සිටිනවා. ගෞරවනීය මිහින්තලේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ අතිවිශාල ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරිය ඔය ඇමතිවරයා සඳහන් කරපු ආකාරයට විශාල වැඩ කොටසක් කරනවා. පස් අදිනවා විතරක් නෙවෙයි, ඊටත් වැඩිය මහා පරිශ්‍රමයක් දරලා ඒ උතුම් පුදබිම ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. ඒක ඒ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරා. හැබැයි සිදුවලා තිබෙන්නේ ගරු කථානායකතුමනි, ඒ සේවය කරන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ආරක්ෂක අංශවල අයවත් නොදන්න දෙපළක් රහසිගතව පුදභූමියේ රැඳී සිටිය. දැන් මෙහෙමනේ, මිහින්තලේ නායක හාමුදුරුවෝගේ අනුදැනුම නැතුව නොදන්නවත්තම් හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් දෙන්නෙක් මෙහෙම සැරිසරනවයි කියලා අල්ලලා තියෙන කවුරුත් නෙවෙයි, පොලිසිය අල්ලලා තියෙන්නේ, සිවිල් ආරක්ෂක නිලධාරීන් අල්ලලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට එහෙම වුණයි කියලා මේ 250ක් විඩ්‍රෝ කරනවයි කියන එක මොන වැරදි කතාවක්ද? මොන අමනෝජ කතාවක්ද? එතකොට හඳුනා ගන්න බැරි දෙන්නෙක් ඉන්නවයි කියලා සිවිල් ආරක්ෂක නිලධාරින්ම, පොලිසිය නිලධාරින්ම, ආරක්ෂක අංශයේ නිලධාරින්ම හොයලා බලලා කියනවනම් සැකකට යුතුයි කියලා. ඒගොල්ලෝ පරීක්ෂණයක් කරනවා නම් මේ 200 ගානම විත්ඩ්‍රෝ කරන එක මොන තරම් අපරාධයක්ද? මතක තියාගන්න මේ රටේ උත්තරීතර නීතිය තුල තියෙනවා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. ඒක තමයි මේ රටේ උත්තරීතර නීතිය. මේ වගේ වැරදි කතා කියලා ඔය වගේ තීන්දු ඔය වගේ අමනෝඥ තීන්දු ගන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි ඇමතුමා.
මාගේ පැහැදිලි කිරීම නිවැරදි කරන්න ඕනේ එකක්. මේ නිලධාරීන් දෙදෙනා සති 3ක් හමුදා නිලධාරීන් 48 දෙනත් එක්ක එකම භූමියේ තමයි නැවතල හිටියෙත් පන්සලේ. එයයි දන්නේ නැහැ කියන එක සම්පූර්ණ වැරදි. එක ගහන්න ගහන්න වඳින මිනිහයි වඳින්න වඳින්න ගහන මිනිහයි දෙන්නම මෝඩයෝ කියනවා ගරු කතානායකතුමනි. එහෙම කතාවක් තියෙනවා. මේකෙදි හමුදාවටත් තියෙනවා ආත්මගරුත්වයක්. හමුදා නිලධාරීන්ටත් තියෙනවා ආත්මගරුත්වයක්. ඔවුන්ගේ ආත්මගරුත්වය අපි රකින්නත් ඕනේ. මේ 250ට අමතරව පොලිසියක් දීලා තියෙනවා. මෙතනදී මේ රාජකාරියට අමතරව අනව අනෙකුත් වැඩක් මෙතන කරනවා. පන්සල අතුගාන වැඩේ ඉඳලා මේ සියලුම කටයුතු කරන්නේ මේ නිලධාරී ටික එකතු වෙලා. එතකොට ගරු කතානායකතුමනි අපිට සිද්ධ වෙනවා අපේ හමුදා නිලධාරීන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්නත්. අපිට වෙන මොන චෝදනාව කරත් කමක් නැහැ. හැබැයි ඝාතනය කරන්න ආව කිව්වම ගරු කතානායකතුමනි අපි මෙච්චර දෙයක් මෙතන කරද්දි ඒක සම්පූර්ණ වැරදි. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආණ්ඩුවත් එක්ක බේරගන්න. ඒකට හමුදාව ගාව ගන්න එපා කියන එකයි මගේ මූලික ඉල්ලීම. දැන් මේක ඉවර කරන්න දෙන්න මන්සිතුමා. ඒ වගේම ගරු දැන් අපේ නිලධාරීන් මෙතනට යන්න කැමතිත් නැහැ. ඒ අයව අල්ලලා මෙහෙම කිව්වම ගරු කතානායකතුමනි මොන නිලධාරියද එතනට ගිහිල්ලා වැඩ කරන්න කැමති
වෙන්නේ? ඔව් විමල් විරාසමන්තුමා.
නායකතුමනි මට ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය එක කාරණයක් තියෙනවා. විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නේ තිබුණේ එතනට විධිමත් ලෙස යොදවන ලද හමුදා කාර්ය මණ්ඩලයට පරිබාහිරව වෙනත් පුද්ගලයන් දෙදෙනෙක් කියන්නේ හමුදාව වෙනත් හමුදා ඒකකයකට සම්බන්ධ එතුමා මම හිතන්නේ කිව්වේ බුද්ධියන් සරි මොකක් හරි කතාවක්. එහෙම සම්බන්ධ දෙදෙනෙක් ගැන තමයි මේ කිව්වේ. මම කියන්නේ ඒක කරුණක් හැටියට හරිද? ඒ කියන්නේ ඔබතුමාලා නීත්‍යානුකූලව අනුයුක්ත කරපු යුනිට් එකේම දෙන්නේ ගැනද ඔය සැකපල කරලා තියෙන්නේ? එහෙම නැත්නම් එතෙන්ට වෙනත් ඒ අනුයුක්ත නොකරපු වෙනත් කාණ්ඩයකින් පැමිණි දෙන්නේ ගැනද මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ?
මා ඔබතුමා ඒ ප්‍රශ්නේ අහපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මෙතනට බුද්ධි අංශ නිලධාරීන් ගියේ නැහැ. මෙතනට ගියපු එකක් මම කියන්නම්. මේක ඇදෙන නිසා ඩියු 21 එකේ කට්ටිය තමයි මේ සොල්දාදුව දෙන්නෙක් තමයි මෙතන හිටියේ. ඒක ඔක්කොම දන්නවා. මේ අය හමුදා නිලධාරීන් එක්ක එතන හිටපු කට්ටියත් එක්ක සති 3ක් රාත්‍රී ගත කරෙත් එතන. මේක දන්නේ නැහැ කියන එක සම්පූර්ණ වැරදි. කරු මන්සිතුනි.
ඒ කියන්නේ මේ දෙදෙනාවත් දැනුවත්ව නීත්‍යානුකූලව එහි රාජකාරී සඳහා යොදවන ලද දෙදෙනෙක්ද?
මයි අපි දාලා තියෙන්නේ ඔක්තෝබර් 7 වෙනිදාට පස්සේ. හැබැයි ඒ අයව දැම්මේ අතුගාන්න පස්ස අදින්න මේ ගඩොල් කපන්න නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. ඒ අයව දැම්මේ වෙනත් කාරණාවක් වෙනුවෙන්. ඒ අයව දැම්මේ අපි මුළු රටේම තීන්දුවක් ගත්තා ඔක්තෝබර් 7 වෙනිදා ඇති වෙච්ච තත්ත්වයත් එක්ක. අපි අපේ ආරක්ෂාව 탁සේරුවට ලක් කරලා අපි විදේශිකයන්ගේ ආරක්ෂාව ඒ වගේම ආගමික සිද්ධාස්ථානවල ආරක්ෂාවට නිලැඳුමින් ඉන්න අය වගේම නිලැඳුමින් නොවන කට්ටියත් අපි දානවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායක් සාමාන්‍ය වැඩපිළිවෙල.
මේක මෙතනින් නතර නායකතුමනි මේක දේශපාලනීකරණය කරන්නට අපි කිසිසේත්ම උවමනාවක් නැහැ. මම හොඳ විසඳුමක් දෙන්නම්. ගරු මිහින්තලේ නායක ස්වාමින්වයන් වහන්සේව ඔබතුමාම ඔබතුමාගේ චේම්බර් එකට වඩම්මලා නායක ස්වාමින්වයන් වහන්සේගෙන්ම අහන්ඩ මේ නිලධාරීන් දෙන්නව කොයි ආකාරයටද අල්ලගත්තේ කියන කාරණාව. මොනම හේතුවකටවත් මේ රට දැය දේරගත්ත ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය පහළ දමන්නට නිඳා කරන්නට අපහාස කරන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය දීලා තිබෙන අවස්ථාවක බුද්ධඝමට මේ පන්සල අතුගාන එක අපි පහත් ක්‍රියාවක් හැටියට මම නම් දකින්නේ. අනික් කාරණාව ගරු කතානායකතුමනි මතක තියාගන්න මේ කතා කරන යුද හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය දැන් ඩවුන් සයිස් කරන්න ඒගොල්ලොන්ගේ ප්‍රමාණය අඩු කරලා ඒගොල්ලොන්ව ඉවත් කරන්නට යම් පිඹුරුපත් සකස් කරගෙන යනවා. සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 34,000කට එක්කෙනෙකුට 130 ගානේ දීලා ඒගොල්ලොන්ව ගෙදර යවන්න හදනවා. අන්න ඒකත් පොඩ්ඩක් හොඳට හිතේ තියාගන්නයි කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.
ඔව්.
ඒක කතානායකතුමනි
සභානායක
විපක්ෂනායකතුමා එතනට යන්න එපා. අපි ආරක්ෂක හමුදාව රයිට් සයිස් කරන්නේ ඒක ක්‍රමානුකූලව විද්‍යානුකූලව කරන වැඩක්. ඒක නිසා මේකයි මේකයි පටලව ගන්න එපා. අනිත් එක හමුදාවේ ඉන්නේ මෙවැනි රාජකාරී වලට නෙවෙයි. අපිට ඉන්නේ වෘත්තිමය හමුදාවක්. අපි අපේ හමුදාව ආරක්ෂා කරන්න ඕනේ. එයාගේ ක්ලැසික් රෝල් එකට එයාව දාන්න ඕනේ. එහෙම නැතුව වෘත්තිමය හමුදාවක් ඉදිරියට ගෙනියන්න බෑ. අපේ කොල්ලෝ ටිකකට ගිහිල්ලා පස් අදින්න කිව්වම මොන තරුණයාද කැමති වෙන්නේ ගරු කතානායකතුමනි. හැබැයි ඒ කොල්ලෝ ඒක සත්භාවයෙන් කරනවා. එහෙම කරපු අයට මෙහෙම කිව්වම ඒ අයගේ මානසිකත්වයක් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒක නිසා අපි තීන්දුවක් අරගෙන තියෙනවා ගරු කතානායකතුමනි. අපේ නිලධාරිනුත් මෙතන මේ වැඩේ කරන්න තවදුරටත් කැමති නෑ. ඒක නිසා අකමැත්තෙන් වුණත් අපිට මේ තීන්දුව ගත්තු තීන්දුව ආපස්සට හරවන්න පුළුවන් කමක්
නෑ. බොහොම ස්තුතියි සභානායකතුමා කටයුතු
කරන කතානායකතුමනි. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු තුළ අංක 3 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්වන්වලින් නිදහස් විය යුතුය.
සභානායකයනි
හායි
අංක 2
පාර්ලිමේන්තුවේ රැස්වීම අද දින විස්තර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2023 දෙසැම්බර් 11 වෙනි සඳුදා පූර්ව භාග 9:30 වෙනි තෙක් කල් තැබිය යුතුය.
සභාවේ එකඟද
හායි.